ගරු දාසිරි ජයසේ ග්‍රාමතුමා,
ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි, අපේ නියෝජ කතානායකතුමනි, මා ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීම ගැන. විශේෂයෙන්ම කාරණා කීපයක් අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමල්ලා කතා කරපු ඒවා ගැන මම බැලුවේ, පොඩි උත්තරයක් දුන්නොත් හොඳයි කියලා. පළවෙනියෙන් අපේ කබි රජයේ මැතිතුමා මේ සම්බන්ධව කතා කරාමේ 2020, මේක මම හිතන සුමන්දරන් මහත්තයත් කතා කරුවා, 2020 අයවැයක් ඇයි මේ අනුමත කරන්න මේ වෙලාවේ ගෙනාවේ කියලා. අපි කවුරුත් දන්නවා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා මාර්තු මාසේ තියෙන ඡන්දෙට. මේක කැඳවන්න පාර්ලිමේන්තුව ඉවර වෙලා පාර්ලිමේන්තුව මැතිවරණ ඉවරලා මැයි මාසේ තමයි මේ පාර්ලිමේන්තුව කැඳවන්න තිබුණේ. නමුත් කොවිඩ් වසංගතයත් එක්ක මේ පාර්ලිමේන්තු මැතිවරණේ කල් ගියා මාස 5ක්. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මාස 6ක් ඡන්දයක් කරපු ඉතිහාසයක් තිබ්බ එකම කාලවකවානුව තමයි මේ කාලේ. එතකොට මේ කාලේ වෙන් කරපු ඒවා සමහරලාට මාස 3යි ජනාධිපතිතුමාට බලය තිබුණේ ඒ මැතිවරණයට පෙර ආතෝ වියදම් කරන්න සහ ඊට පස්සේ. හැබැයි ඒ කාලවකවානුව ඉවත් වුණා මේ වැඩපිළිවෙලත් එක්ක, මේ කොවිඩ් වසංගතයත් එක්ක. මේ හින්දා මේකට පාර්ලිමේන්තුව අනුමැතියක් ගන්න බෑ. එතකොට අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා මේගොල්ලෝ සියල්ලම පාර්ලිමේන්තුව කැඳව ගන්න. විපක්ෂ කට්ටිය ගිහිල්ලා පාර්ලිමේන්තුව කැඳවන්න නඩු දැම්මා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා කැඳවන්න බෑයි කියලා. ඒක නිසා ලංකාවේ අපි පළවෙනි වතාවට පාර්ලිමේන්තුව කැඳවන්න බැරුව, පාර්ලිමේන්තුවේ මුදල් අනුමත කරන්න බැරුව, පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරි අයවැයකට අපිට මුදල් වියදම් කරන්න සිද්ධ වුණා. දැන් එතකොට කවුද අපේ සුමන්දරන් මහත්තයානෝ කොහොමද එහෙම වියදම් කරේ? ඉලීගල් ට්‍රාන්සැක්ෂන්ස්. මේ ඉලීගල් ට්‍රාන්සැක්ෂන්ස් මේ එලා තියෙන්නේ දැන් 2019 2020. දැන් අපේ කිරියල් ඇමතුමා කිව්වා මේ කරපු එක වැඩක් කියන්නේ කියලා. දැන් වැඩේ වෙලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කරපු ඒවාට සල්ලි ගෙවන්න තිබුණා. බිල් තිබුණා බිලියන 243ක්. දැන් අපි මේක ගැන කතා කරපුවාම එදා පාර්ලිමේන්තුව විසුරන්න කලින් මොකද මෙයා අමතක කරලා තියෙන්නේ මේ කට්ටියට? ගිය අවුරුද්දේ අපි කතා කරපුවාම මාර්තු මාසේ අපි මේක කතා කරලා කිව්වා වෝටර් අකවුන්ට් එකේ අපිට දෙන්න මේ මුදල් ටික දෙන්න. මොකද හේතුව මේ ෆොරින් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට්ස් වලින් ආපු ඒවා තියෙනවා, ඊළඟට ගත්ත ණය වලින් අපිට ගෙවන්න තියෙනවා. මේවා ටික ගෙවා ගන්න බැරුව තමයි මේ ඉන්නේ. ඒ නිසා මේක පොඩ්ඩක් වැඩි කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේකට පැය ගාණක් කිරියල් ඇමතුමට මතක ඇති අපි කතා කරුවා. තමුන්නාසයට අපි ගණන් ඉලව් ඇතුව කිව්වා මේ ෆිනෑන්ස් මිනිස්ටර්ගේ ආටිකල් මහත්තයා අපේ ලේකම්තුමා ඇවිල්ලා එකින් එක කාරණා කිව්වා මෙන්න ගෙවන්න තියෙන ගණන් ටික. හැබැයි මොකද උනේ? ඒකට ඉඩ දුන්නේ නැහැ. දැන් ඒක කවුරු හරි ගෙවන්න ඕනේ. දැන් තමුන්නාසයට මම කියන්න, දැන් මේ ණයගත්තා කියලා කිව්වනේ, මේ ණයගත්තා මොනවටද කියලා තියෙන්නේ? කිරියල්ල මහත්තයා ගත්ත ණය ටික මම කියන්නම්කෝ. මම මොකුත් ඕනේ නැහැ ඉස්සල්ලා. එතකොට එතුමනි අපේ හයිවේස් වල අපි කියවලා තියෙනවා. ඒක තමයි හදලා ඉතින් ගෙවන්න තියෙන්නේ පැය මිලියන 164,259ක්. මිලියන 164,259ක් ගෙවන්න තිබුණා. දැන් කවුද මේවා ගෙවන්නේ? මේවා ගෙවන්නේ මේ පාර්ලිමේන්තුවනේ ගෙවන්න ඕනේ. හරි නෑ, හදුවා කෑවා අපි දන්නවනේ මොකද උනේ කියලා. මම අහගන්න දැන් එපා. හරි, ඊළඟට මිනිස්ට්‍රි ඔෆ් අර්බන් ඩෙවලොප්මන්ට් ඇන් හවුසින් මිලියන කීයද? මිලියන 20,154යි. දැන් මේවා ගෙවන්නේ නැද්ද? මේවා ගෙවන්නේ නැතුව ඉලීගලි කියලා බලන් ඉඳද්දී දැන් අර සුමන්දිර මහත්තයා කියනවා ඒවා ඉලීගල් නම් මේ දැන් ගෙවපු මිනිස්සු දැන් මාස 6ක් බලන් ඉන්න ඕනේ ලංකාවේ තමන්ගේ කොන්ට්‍රැක්ට් එකේ බඩු ටික හම්බෙන්න. මොකද ඒගොල්ලෝ ගණක් තරන්නේ තියෙන්නේ මේකේ. 100ට ගාන අරන් තියෙන්නේ වැඩි. 100ට ගාන අරගෙන තියෙනවා. හැබැයි බඩු එන්නේ නැහැ මිනිස්සුන්ට. ඇයි වැඩ කරපු යාගේ හයිවේස් වල ඊළඟට වෝඩ ප්‍රොජෙක්ට්ස් මං කියනන් තව. Ministry of Urban Development. Foreign funded projects වල තියෙනවා මේ ඔක්කොම ගත්තම දැන් තියෙනවා. මේක පොඩ්ඩක් අහගෙන ඉන්න. එතකොට තේරෙයි මේක. මේක ෆොරින් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට්ස් එකක් තියෙනවා මිලියන 20,106ක්. එතකොට මේ ණය විදියට තමයි මේවා ටික එන්නේ. නැතෝ මේ ආපහු එකක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම එකතු වෙනවා මේකට. මේක මේ නොදන්න කට්ටිය වගේ කතා කරලා හරියන්නේ නැහැ. දැන් බලන්න අනිත් එක. Ministry of Water Supply. මේකේ තියෙනවා foreign funded projects වල විතරක් මිලියන 72346ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මේ සල්ලි මේ එන්නේ ණය විදියට. ආධාර දෙන්නේ නැහැ නේ. මෙයා ණය විදියට එන්නේ. මේ ණය විදියට ගත්ත ටික තමයි මේ අවුරුද්දේ මේ තමුන්නාන්සලා ගත්තේ වටිකේ ගෙවාගෙන 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 යනවා. ඒ වගේ මේ foreign funded project තමුන්නාන්සලා ඉල්ලපු ඒවා ණය විදියට ලංකාවට එනවා. මේ ටික එකතු වෙලා තමයි මේ ගාන එන්නේ. ඇයි මේ මේක මේ රටේ මිනිස්සුනේ වසන් කරන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ අන්න ඒක. මේක වසන් කරලා ජන දුක දන්නේ නැති ආණ්ඩුවක් කියකිය මේ ආණ්ඩුවට චෝදනා කරන්න ආවට වැඩේ තියෙන්නේ පරණ කරපු පව් තමයි මේ ගෙවන්නලා තියෙන්නේ. තමුන්නාන්සලා කිසිම සමාරේම කිසිම ටෙන්ඩර් පටිපාටිකින් තොරව ගත්තේවා තියෙනවා. මම ඕනනම් එකින් එක කියන්න මේ foreign funded projects ආපු ඒවා කොහොමද කියලා. මොකද කියන්නේ? කලබල ගන්න දෙන්න ඉන්නකෝ පොඩ්ඩක් ඉන්න මේක කියන්නේ. දැන් මේක තරහා යන්න එපා. අපි සද්ද නැතුව හිටියම වචනයක් කතා කරේ නෑනේ. ඒ නිසා මතක තියාගන්න. මේවා සමාරේම රායිතමතුම් මෙතන ඉන්න හොඳට දන්නවා. මේ හෙල්ත් මිනිස්සු එකේ ගත්තේ ඒවා කොච්චරද කියලා තමුන්නාසර මම දැන් කිව්වා. ගණන් ඉලව් එක්ක. නෑ 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 කලබල වෙන්න එපා. ඉන්න ඉන්න ඉඳගන්න. හරි එතකොට ඒ මොකද? නෑ. හරි හරි හරි. ඔය ඔය කතාවත් නෑ. ඔය ඔය කතාව තමයි මම මේ කියන්නේ. දැන් දැන් තමුන්නා මේ මේ ආණ්ඩු මේ ආණ්ඩුවක් ඇවිල්ලා එක ආණ්ඩුවක් යනකොට ඒ ගෙවුවා මම මේක තමයි කියන්නේ. ඒ වගේ මම කතා කරේ නෑ. හැබැයි මේක කියන්න කලින් තමුන්නාසල මේක කල්පනා කරන්න ඕනේ.
විනාඩි 2යි තමයි.
අපි මොකද කල්පනා කරේ? මේ රටේ අපි කල්පනා කරුවේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් හදන්න. මෙච්චර බදු ගහලා 180ක් මේ රටේ මිනිස්සුන්ගෙන් බදු ගහලා තමයි බිලියන ගන්න පුළුවන් වෙලා තිබුණේ 1900 එදා තමුන්නාසයට ගන්න පුළුවන් වෙලා තිබුණා 180ක් බදු ගහලා මේ රටේ මිනිස්සුන්ගේ බිලියන 1890කට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්කම ලැබිලා තිබුණා මේ රටේ මිනිස්සුන්ට 180ක් බදු ගහලා. හැබැයි ඒකත් 2018 වෙනකොට ආපහු බිලියන 1800කට විතර බැස්සා. මෙච්චර බදු ගහලා 180ක්. ඒ නිසා මේ රටේ ආර්ථිකයේ සංකෝචන වෙලා තිබුණේ. අපි ගිහලා බලපුවාම ලීසින් කම්පැනි වල කාර් ගොඩ ගහලා තිබුණා තමුන්නාසල අපි ඔක්කොටම මතක ඇති. මිනිස්සු සල්ලි දැම්මේ නැහැ බිස්නස් වලට. මිනිස්සු හිර කරගෙන හිටියා. මිනිස්සු කල්පනා කරලා දාන්න දාන්න බදු ගහනවා. ආයෝජනයක් කරන්න විදියක් නැහැ. මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබුණා අපි කවුරුත් මේක දන්නව හොඳට නොදන්නව නෙමෙයි. මම කියන්නේ මේ කාරණේදී අපි මේ වැඩපිළිවෙල තුල අපි විශාල ප්‍රමාණයක් අපි අඩු කරා මේ ක්‍රියාදාමය තුල දිවිච්චේ බදු ගහලා දිවිච්චේ. වැට් එක අපි 115 ඉඳලා 108ට අඩු කෙරුවා. උපයන විට ගෙවීම ඉවත් කෙරුවා. ආදායම් බදු අඩු කෙරුවා. පොලි අනුපාතය 117යි තිබුණේ ඒක 167 දක්වා අඩු කෙරුවා. අඩු කළා බැලුවේ මිනිසුන්ට අලුතෙන් ආයෝජන වලට ඉඩකඩක් දෙන්න. මිනිසුන්ට ආපහු අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න. මිනිසුන්ව හිර කරලා තිබිච්ච ආර්ථික ක්‍රමවේදෙන් මිනිස්සු ගලව ගන්න. මේ වැඩපිළිවෙල අරගෙන ගියා නම් මේ කොවිඩ් එක නැතුව මතක තියාගන්න මේ රටේ ආර්ථික වර්ධනය විශාල ප්‍රමාණයකින් ඉහළ යනවා. 2.9ට ගෙනල්ලා පල්ලයට වටලා තිබිච්ච ආර්ථික වර්ධනයක් තිබුණේ. ඒ වර්ධන වේගය ඒ විදිහට ගියා නම් එහෙම ඍණාගෙන් තමයි නතර වෙන්නේ මේ පාර. හැබැයි මේ කොවිඩ් එක මුළු ලෝකෙටම බලපාලා දින අපේ විවක්ෂනායකතුමා කිව්වා ඍණ 16.7යි සමහර රටවල් වල ඍණ 15යි සමහර රටවල් වල ආර්ථික වර්ධන
වේගය.
ඒ නිසා මම කියන්න කැමතියි මේ කොවිඩ් එකත් එක්ක අපිට විශාල අර්බුදයක් මේ ඇතිලා තියෙන මේක කාටවත් ආණ්ඩුවකට එකපාර පාලනය කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒ නිසා මේකේ අර්බුදය ඇතුළේම ප්‍රශ්න තියෙනවා. අපිත් දන්නවා කාරණා ගන්නවා ආණ්ඩුව ඇතුළේ සමහර ගත්ත දින තීරණවල ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි තමුන්නාන්සලත් අපිත් මේ දෙකොල්ලම එකට එකතුලා මේ ක්‍රියාදාමයට මුහුණ දෙන්න ඕන. මොකද රටක් විදියට අපි ආඩපාලිකය කිය කෑ ගහින්න එකට මේ කළ යුත්තේ කියලා මම විශ්වාස කරන්නේ. මේ අර්බුදෙන් ගොඩ આવොත් රටක් විදියට රට රාජ්‍ය කරන මිනිස්සු විදියට අපි සියලු දෙනාටම ගැළවිල්ලක් තියනවා කියලා මම විශ්වාස කරන්නේ. ඒ සඳහා කැපලා වැඩ කරමු කියන ඉල්ලීමක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම සූදී.
ස්තුතියි ඔබතුමාට. ගරු ඊට හේරත් මන්ත්‍රීතුමා විනාඩි 14යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්නේ රටේ සියලු නීති රීති හරහා ක්‍රියාත්මක කරන්න. මූල්‍ය බලය පැවරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව නිශ්චිතව තියෙනවා. නමුත් අද මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය යෝජනාවේ විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 30 වෙනිදායින් පස්සේ සැප්තැම්බර් මාසේ මුල දක්වා වෙච්ච කාලය සඳහා මුදල් වෙන් කරන්න ජනාධිපතිවරයාට බලයක් නැහැ. ඒක ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. නමුත් ඔබලා ඉදිරිපත් කරලා තියෙන මේ අයවැය කතාවේ තියෙනවා ඒ කාල සීමාව සඳහා දෙවරක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පරිපූර්ණක ඇස්තමේන්තු අනුමත කරා කියලා. එහෙම එකක් මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඉතා පැහැදිලි නිශ්චිතයි මෙතන මූලික වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් තියෙනවා. ඒ නිසා තමයි දිගින් දිගටම අපි මතු කරේ රටක වියදම් සඳහා මුදල් වෙන් කරන්න ඕනි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. හැබැයි ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි ඒ මුදල් මේ පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීම. නමුත් ඔබතුමන්ලා ව්‍යවස්ථාවට පයින් ගහලා ඒ නීතියට පයින් ගහලා ඒකාධිපති මැදමුළුන නීතිය ක්‍රියාත්මක කරලා මේ කරන වැඩේ සම්පූර්ණ වැරදි. ඒ නිසා මෙහි තියෙන ඒ නීති විරෝධී භාවයට අපේ විරුද්ධත්වය පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා කතා කරා මීට කලින් තිබිච්ච ආණ්ඩු ගත්ත ණය ඒවත් ගෙවන්න වෙලා තියෙනවා මේ අත්නන්න ආණ්ඩුවට කියලා. කලින් ආණ්ඩුව රනිල් මෛත්‍රී ආණ්ඩුව කිව්වෙත් ඔය කතාවම තමයි. ඊට පෙරාතුව තිබිච්ච රාජපක්ෂ පාලනය විසින් ගත්ත ණය ගෙවන්න වෙලා තියෙනවා කියලා. මේක චක්‍රේ වගේ කැරකි කැරකි යනවා. දැන් අද වෙනකොට ට්‍රිලියන රුපියල් ට්‍රිලියන 13 මාර්ක ආසන්න ණය ප්‍රමාණයක් අපි රටක් විදිහට මුහුණ දීලා තියෙනවා. මේ ඉදිරිපත් කරන අද ගරු අගමැතිතුමා ඉදිරිපත් කරපු අයවැය වාර්තාව ගත්තොත් ඉතා පැහැදිලිවම කියනවා ආදායම බිලියන 1588යි වියදම බිලියන 2854යි. ඒ කියන්නේ එතනම තියෙනවා හිඟය බිලියන 1266ක්. ඒ වගේම අයවැය ඉදිරිපත් කරද්දී එතුමාම කියලා තියෙනවා ණය ගැනීමේ අවශ්‍යතාවය තවත් රුපියල් බිලියන 2830ක් කියන. තුන ඉතා පැහැදිලි ඔබතුමන්ලා යන්නේ තාපහු ඒ චක්‍රෙම තමයි. දැන් මේ ණය උගුලෙන් ගැලවෙන පාරක් හොයලා නැහැ. ඉතින් පහුගිය ආණ්ඩුව වලට විචනය කරනවා. ඒ පහුගිය ආණ්ඩුත් ණය ගත්තා. දැනුත් මේ ණය චක්‍රෙම යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමයි අද වෙනකොට දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට 87%ක ප්‍රමාණයක් අපේ ණයබර වැඩි වෙලා තියෙනවා. බංග්ලාදේශය වගේ රටක් ගත්තත් දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ඔවුන්ගේ ණය ප්‍රමාණය 34%යි. නමුත් අපි මේ දකුණු ආසියාවේ සංවර්ධනය වෙච්ච වෙමින් පවතින රටක් විදිහට මහා ලොකුවට කයිවාරු ගැහුවට අදත් ඇත්ත කතාව ගත්තොත් අපි මේ මහා ණය උගුල හිර වෙලා ඉවරයි. ඒ ණය උගුල හිර කිරීමක්ම තමයි මේ අයවැය තුලත් අදත් පෙන්눔 කරන්නේ. දැන් ඔබතුමන්ලා ආණ්ඩු බලය ගත්ත ගමන් මොකද්ද කරේ? පහුගිය කාලේ මේ රටේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වුණා. රාජ්‍ය සේවකයා තමයි ඇත්තටම රටේ සම්පූර්ණ පරිපාලන යාන්ත්‍රණය මෙහෙවන්නේ. හැබැයි ඔබතුමන්ලා මොකද්ද කරේ? 2016 ඉඳලා 2020 දක්වා මේ ගෙවිච්ච කාලයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්ත ඒ විශ්‍රාමිකයන්ට ලැබිය යුතු තිබිච්ච සියලු දීමනා සියලුම වගේ දීමනා අත්හිටෙව්වා. ඉතා පැහැදිලිව එදා විශ්‍රාමිකයන්ට තමන් විශ්‍රාම යනකොට රාජ්‍ය සේවයෙන් ප්‍රධානයක් විදිහට ඒක ගත්තොත් හරියට ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි ඔප්පුවක් ප්‍රදානය කරනවා වගේ වැඩක්. ඔප්පුවක් දෙනවා වගේ ප්‍රධාන පත්‍රයක් දුන්නා විශ්‍රාමයන් හැම විශ්‍රාමිකයෙකුටම මේ ලැබිය යුතු දීමනා ඔවුන්ගේ අයිතිවාසිකමක් ඔවුන්ට අනිවාර්යෙන් ලැබෙනවා කියලා. නමුත් ඔබතුමන්ලා මොකද්ද කරේ බලයට ආපු ගමන්? එදා තිබිච්ච 3/2006 චක්‍රලේඛනය අත්හිටවලා 2020 ජනවාරි මාසේ 20 වෙනිදා අලුත් චක්‍රලේඛනයක් නිකුත් කරා. ඒ සියලුම දීමනා වහාම අත්හිටවන්න. අද වෙනකොට මේ අවුරුදු 5ක කාලය තුල විශ්‍රාම ගිය 118,000ක් පමණ වෙන විශ්‍රාමිකයන් අද ඉන්නව මහපාරේ උසාවිවල කනගාටුවට කරුණක් ගරුක නියෝජ්‍ය කතානායකතුමනි හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකතුමත් ඉන්නවා මේ තමන්ගේ විශ්‍රාම වැටුප ඒ අයිතිය ලබා ගන්න විදිහක් නැතු. දැන් ඔබතුමන්ලා මොකද්ද කරේ? ආපු ගමම කප්පාදු කරා. මං හිතුවා මේ අද ඉදිරිපත් කරන 2020 සඳහා වෙච්ච අයවැය යෝජනාවේ ඒ විශ්‍රාමිකයන්ට යම්කිසි සහනයක් වෙන යෝජනාවක් තියෙයි කියලා. මුදල් වෙන් කිරීමක් තියෙයි කියලා. සත පහක් ඒ වෙනුවෙන් වෙන් කරලා නැහැ. එදා ඒ චක්‍රලේඛන නිකුත් කරද්දී ඉතා පැහැදිලිව කිව්වේ මහා භාණ්ඩාගාරයේ අනුමැතියට යටත්ව තමයි මේ චක්‍රලේඛන නිකුත් කරන්නේ. මේ විශ්‍රාමිකයන්ට මෙය ලැබිය යුතු අයිතියක් මේ අනිවාර්යෙන් ලබා දෙනවයි කියලා. හැබැයි ඔබතුමන්ලා කරපු කපටි වැඩේ ජනවාරි මාසේ 20 වෙනිදා ගහපු චක්‍රලේඛනේ දැම්ම වාක්‍යයක් ඉදිරි අයවැයකදී මේ ගැන මේ ලබා දෙන්න කටයුතු කරනවා කියලා. දැන් ඉදිරි අයවැය පළවෙනි අයවැය තමයි මේ 2020 දැන් ඉදිරිපත් කරපු අයවැය. දැන් අද ඒකේ නැහැ. ඊළඟ එකේ තියෙයි කියලා කොහෙත් විශ්වාස කරන්නත් බෑ. ඔබතුමන්ලා කියනවා නම් 2006 ජනවාරි මාසේ පළවෙනිදාට පස්සේ විශ්‍රාම ගිය අයට වෙච්ච අසාධාරණේ වගේ මීට කලින් අයටත් තියෙනවා කියලා. ඔව් ඒක අපි පිළිගන්නවා. එහෙමනම් 2016 ජනවාරි මාසේ පළවෙනිදාට කලින් විශ්‍රාම ගිය අයටත් ඒ අයිතිවාසිකම ලබා දීම ආණ්ඩුවේ වගකීමක්. හැබැයි ඔබතුමන්ලා ඒ සම්පූර්ණයෙන්ම පැහැර හැරලා තියෙනවා. ඒ පිළිබඳ සඳහනක්වත් මේ අයවැය යෝජනාවේ නැතිවීම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වෙච්ච විශ්‍රාමිකයන්ට කරපු බරපතල අසාධාරණයක් විදිහට සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම බලාපොරොත්තු වුණා ගරු මුදල් ඇමතිතුමා අගමැතිතුමා විදිහට අයවැය ඉදිරිපත් කරද්දී එතුමාම මේ පාර්ලිමේන්තුවේ සහතික වුණා, එතුමාම මේ පාර්ලිමේන්තුවේ පොරොන්දු වුණා. අපි පුන පුනා ප්‍රශ්නේ නැවත නැවත එතුමාගෙන් ඇහුවා. මේ රටේ විශේෂයෙන්ම වතු කම්කරුවන්ට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දීමනාව ලබා දෙන්න කටයුතු කරනවද? මොකද්ද ඔබතුමාලගේ ප්‍රතිපත්තියේ තීරණය කියලා. සහතික තියලා කැට තියලා කිව්වා මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා අනිවාර්යයෙන්ම අපි රුපියල් 1000ක් ගෙවනවා කියලා. දැන් නොවැම්බර් මාසේ අවසන් වෙන්නත් ඇවිල්ලා තියෙනවා. මේ 2020ට මුදල් වෙන් කිරීම කරලා තියෙනවා. වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් වැඩිවීම පිළිබඳව සඳහනක්වත් නැහැ. ඒ පිළිබඳ සල්ලි වෙන් කිරීමකුත් නැහැ. හරි පැහැදිලි වතුකම්කරු ජනතාව රවට්ටලා තියෙනවා. ගරු අගමැතිතුමාම මේ පාර්ලිමේන්තුවේ දීපු පොරොන්දුවම එතුමාම විසින්ම මේක කඩලා තියෙනවා. අද මේ අයවැය ඉදිරිපත් කර එතුමාම ඉතිහාසයේ සරදමකට එතුමටම සිද්ධ වුණා මේ අයවැය ඉදිරිපත් කරන්න. හැබැයි එතුමාම දීපු පොරොන්දුව අඩුම ගානේ තමන් සහතිකයක් දුන්නා, තමන්ගේ වචනෙන් මේක කිව්ව පොරොන්දු වුණා. ඒ නිසාවත් මේක දාන්න ඕනි කියලා එතුමට තිබුණා ඒ වාක්‍ය ඇතුළට දාලා සල්ලි වෙන් කිරීමක් කරන්න. නමුත් වතුකම්කරුවන්ට ලබා දිය යුතු රුපියල් 1000 වැටුප ඒ ගැන සඳහනක්වත් නැහැ. ඒ ගැන මුදල් වෙන් කිරීමක් කිසිසේත් මෙතන නැහැ. පැහැදිලිව ඒ එදත් කරේ මැතිවරණ ආසන්නයේදී වතුකම්කරු ජනතාව රවට්ටපු එක තමයි. ඒ රවට්ටල ඡන්ද ටික ගත්තා, සහතික වුණා මේ පාර්ලිමේන්තුවේදී. මාධ්‍යවල ලොකුවට ඒක පොල්ගෙඩි අකුරෙන් ප්‍රචාරය වුණා. වතුකම්කරුව හිතුව රුපියල් 1000 ලැබෙයි කියලා. නමුත් අද වෙනකනුත් ඉතා පැහැදිලිව ආණ්ඩුව ඒ ගැන සූදානමක්වත් නැහැ කියන එක දැන් ඔප්පු කරලා තියෙනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නේදී ඉතා පැහැදිලිව 2019 අයවැයේදී රුපියල් මිලියන 500ක් වෙන් කරලා ඒ අතුරුදහන් වූවන්ට මාසෙකට රුපියල් 6000ක දීමනාවක් ගෙවන්. යම්කිසි මරණයක් සිද්ධ වුණා නම් ඒ මරණය පිළිබඳ සිද්ධ වුණේ කොයි ආකාරයෙන්ද කියලා හොයාගන්න බැරි වුණා නම් ඔවුන්ට මරණ සහතිකයක් නිකුත් කළා. ඒ මරණ සහතිකයක් නිකුත් කරපු සියලු දෙනාට මාසිකව රුපියල් 6000ක දීමනාවක් ලබා දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තිබුණා. ඒ සඳහා මුදල් වෙන් කිරීමක් 2019 අයවැයේදී කරලා තිබුණා. ඒ රුපියල් මිලියන 500න් ඒ අතුරුදහන් වූ පවුලට රුපියල් 6000 ගෙවීම දැන් අතර වෙලා තියෙනවා. ඒතොර ඒ සඳහා වෙන් කරපු රුපියල් මිලියන 500ට මොකක්ද උනේ? දැන් ඒ සල්ලි කොහෙටද ගියේ? රුපියල් මිලියන 500ක් මේ පාර්ලිමේන්තුවේ අපි අත උස්සලා අනුමත කරා නම් ඒ සල්ලි එහෙම නොගෙව ඉන්න බෑ. පාර්ලිමේන්තුවේ අනුමත කරපු මුදලක්. ඒ නිසා වර්තමාන ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ අතුරුදහන් වූ සියලු දෙනාගේ ඒ පවුල්වලට ගෙවිය යුතු රුපියල් 6000ක දීමනාව වහම ලබා දෙන්න. මොකද ඒ සල්ලි වෙන් කරලා තියෙන්නේ. ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන තියෙනවා. අයවැය යෝජනා සම්මත කරලා තියෙනවා. මුදල් වෙන් කිරීම කරලා තියෙනවා. හැබැයි දැන් ඒ විෂයපත්‍රයේ අධිකරණ මාත්‍යංශයට වැටලා තියෙනවා. අධිකරණ අමාත්‍යංශයේ වෙන් වෙච්ච රුපියල් මිලියන 500ට වෙච්ච දෙයක් නැහැ. ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුවට වග කියන්නෙත් නැහැ. හරිනම් 2020 අයවැය යෝජනාවලදී ඒ රුපියල් මිලියන 500ට උනේ මොකද්ද කියලා සඳහන් වෙන්න ඕනේ. ඒ ගැන කිසිම සඳහනක්වත් නැහැ. ඒ නිසා මම අවධාරණය කරනවා අතුරුදහන් වූ පවුල්වලට ලැබිය යුතු ඒ රුපියල් 6000 දීමනාව මේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරපු රුපියල් 6000 දීමනාව වහාම ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඊළඟට කරු නියෝජ්‍ය කතානායකතුමනි, රැකියා උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ ප්‍රශ්නේ ඔබතුමන්ලා මාර්තු 2 වෙනිදා ඡන්දේ කටළඟ තියාගෙන හදිස්සියේ තකහණියේ උපාධිධාරීන්ට ලියුම් යවුවා රැස්සා දෙනවා කියලා. ගෙදරින්දලා ලියුම ගත්ත අය තමන් වැඩ කරලා වැඩ කරගෙන හිටපු ගාමන්ට් ෆැක්ටරියෙන් අයින් වුණා, සර්විස් ස්ටේෂන් එකෙන් අයින් වුණා. සමහර කාන්තාව මන් දන්න උපාධිධාරි ගෞරව උපාධි තියෙන අය පවා රැකියාවක් නැතිකමට සෙඩ් එකේ වැඩ කරා, සර්විස් ස්ටේෂන් එකේ වැඩ කරා, ඇඟලුම් කර්මාන්තශාලා වැඩ කරා. ඒ නිසා උන්ට EPF අංකයක් ලැබුණා. ඔබතුමාලා ඒව සැලකුවේ නැහැ. මාර්තු දෙවනිදා ලියුම් ගැහුවයි සිළු දෙනාට රැකියාව දෙනවා කියලා. ඔවුන් ඒ රැකියාව වලින් ඉවත් වෙලා ආවා. නමුත් ඡන්ද ඉවරුණාට පස්සේ, ඡන්ද ටික ගත්තට පස්සේ ඔබතුමාලා ඒක වෙනස් කරා. අගෝස්තු මාසේ මේක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දාලා එතන සමාලෝචනය කරලා 17,000කට ආසන්න ප්‍රමාණයක නම් කැපුවා. අද වෙනකොට EPF අංකේ තියෙනවා කියන ඒ හේතුව මත රස උපාධිධාරීන්ට රැකියාව නොලැබිච්ච 7,000ක් විතර ඉන්නවා. ඒ වගේම තමයි පදිංචිය වෙනස් කිරීම නිසා, යම් දිස්ත්‍රික්කයක පදිංචි වෙලා ඉඳලා වෙනත් දිස්ත්‍රික්කයකට ගිය නිසා එවැනි හේතු මත බොහෝ උපාධිධාරීන්ට රැකියාව අවස්ථා ලැබිලා නැහැ. ග්‍රාම සේවක මහත්තයා හරියට ඒ ලියකියවිලි ටික ලබා දී නොදී පුනිසා රැකියාව අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසා 17,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. තවමත් රැකියාව ලබා දීලා නැහැ. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්ත 50,000 තීන්දුව තවත් 10,000ක් වැඩි කරන්න. හැබැයි 10,000 වැඩි කරන්න තීන්දුව ගත්තට තව මේ රැකියාව ටික ලබා දීලා නැහැ. අභියාචනා ඉදිරිපත් කරන්න කාලයක් දුන්නා. දවස් 70ක් වෙනවා අභියාචනා ඉදිරිපත් කරලා මේ වෙනතෙක් ඒ අයට තාම රැකියාව ලබා දීලා නැහැ. 6,000කට ආසන්න ප්‍රමාණයක් ඒ මුල් 50,000ෙන් පත්වින් බාරගත්තේ නැහැ. මොකද විශ්වාසයක් නැහැ. ඔබතුමාලා කරපු ඒ ක්‍රියාපටිපාටි නිසා ඔවුන්ට විශ්වාසය නැති වුණා. ඒ නිසා 6,000ක් විතර ආවෙත් නැහැ.
ඔබතුමාට තව විනාඩි 2යි මන්ත්‍රීතුමා.
පැහැදිලිව ඒ අයගේ ප්‍රශ්නට උත්තරයක් සපයන්න පුළුවන්. ඒ නිසා ඒ උපාධිධාරී රැකියාව නොලැබිච්ච අසාධාරණ ලක්වයන්ට සාධාරණ ඉටු කරන්න වහම මැදිහත්තු යුතු කියන එකත් අවධාරණය කරනවා. ඒ පිළිබඳව මේ අයවැය කිසිදු සඳහනක් නැතිවීම ගැන කනගාටුවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දැක්කා රැකියාව ලක්ෂ්‍ය ලබා දීම ග්‍රාම සේවක මහතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ නිකුත් කරපු චක්‍රලේඛන අනුව ඉතා පැහැදිලිව විනිවිද පේන ආකාරයකින් ලයිස්තු හදලා ඉදිරිපත් කරා. ඒ ලයිස්තු වලට අනුව තමයි රැකියා ලක්ෂ්‍ය සඳහා නාම යෝජනා ඉදිරිපත් කරේ. ඔබතුමාලා මොකද්ද කරේ? ඡන්දෙට කලින් ඒ ලයිස්තු ගත්තා. නමුත් ඡන්ද ඉවරුණාට පස්සේ ඒ ලයිස්තු සම්පූර්ණ පැත්තකට දාලා ආසනයේ මන්ත්‍රීවරයාගේ ලයිස්තු අලුතෙන් හදලා තියෙනවා. අර හදපු ලයිස්තු වෙනස් කරා. අර එදා උසනම් සිකියුරිටි මිටිනම් වෙන මොනවද දෙනවා කියපු ඒ ක්‍රමෙම තමයි දැන් ඔබතුමාලා අපව අනුගමනය කරන්නේ. එ නිසා ඒකේ වෙනසක් නැහැ. දේශපාලන පත්වීම් දෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ 40,000ක් දෙනවා කියන එක දැන් යන්නේ රටේම හැම ආසනයකම යන්නේ දේශපාලන මත මිසක් ඇත්ත සුදුසුකම් තියන අය මත නෙමෙයි. ඒ ලයිස්තුව පැත්තකට විසිකරලා තමයි ඔබතුමාලා යන්නේ. ඒකෙන් හරි පැහැදිලි ඔබතුමාලගේ ආර්ථික කළමනාකරණේ. වෙන මොකක්වත් ඕනේ නැහැ. හාල් පිළිබඳ ප්‍රශ්නේදී, සීනි පිළිබඳ ප්‍රශ්නේදී, පොල් ගෙඩිය පිළිබඳ ප්‍රශ්නේදී ගැසට් කීයක් ගැහුවද? හාල් වලටම ගැසට් 5ක් ගැහුවා, සීනි වලට ගැසට් එකක් ගැහුවා. කොහෙද සීනි රුපියල් 85ට තියෙන්නේ? රුපියල් 85ට සීනි හොයාගන්න නැහැ. දැන් ඔබතුමාලා මොකද්ද කරන්නේ? ඒකත් 3-2 ඩීල් එකකට මේ යට කරලා තියෙන්නේ. ජාත්‍යන්තර ආයතනයක් මෙරට තෙල් ගෙන්නන ජාත්‍යන්තර ආයතනයකට මෙට්‍රික් ටොන් 50,000ක් සීනි ගෙන්නන්න අවසරය දීලා තියෙනවා. මෙතෙක්කල් සීනි ගෙන්නපු අයට කියන අලුතෙන් ලයිසන් ගන්න කියලා. ඔබතුමාලා මේ කරන්නේ වෙන ගේමක්, වෙන ඩීල් එකක්. ඒ ඩීල් එකට තමයි අද සීනි වලට ගැසට් ගහලා තියෙන්නේ. හැබැයි වෙළඳපළේ සාමාන්‍ය ජනතාවට ගන්න ඔය කියන මිලට සීනි නෑ. රුපියල් 85ට සීනි නෑ. හාල් කොයිතරම් ගැසට් ගැහුවත්, කොයිතරම් නීති දැම්මත් ඔබතුමාලට තාම බැරි වෙලා තියෙනවා හාල් මිල පාලනය කරන්න. එදා ජනතාව බලාපොරොත්තු වුණා මේ පාලනය වෙනස් වෙච්ච ගමන්
ඔබතුමා කාලය අවසන්.
මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ හිටපු ඥාති සහෝදරත්වයේ නිසා තමයි ඒව කරේ කියලා, ඒක වෙනස් කරයි කියලා බලාපොරොත්තු වුණා. හාල් මාෆියාව මෙල්ල කරනවා කියලා අපු ඔබතුමාලට බැරි වෙලා තියෙනවා හාල් මිල පාලනය කරන්න, සීනි මිල පාලනය කරන්න. අඩුම ගානේ රුපියල් 70ට දෙනවා කියපු පොල් ගෙඩිය කොහෙවත් නැහැ. රුපියල් 105යි 110යි පොල් ගෙඩිය. ඒකෙන් පෙන්눔 කරනවා සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය ඔබතුමාලා කොයි විදිහටද අගාධයට තල්ලු කරලා තියෙන්නේ. තවත් ණය ආර්ථිකයක ණය උගලක හිර කිරීමක් පමණයි මේ හරහා සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ව්‍යවස්ථා විරෝධීව ඉදිරිපත් කරන මේ අයවැයට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මා නතර වෙනවා.
ඔබතුමාට ස්තුතියි. ගරු සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා විනාඩි 9යි.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2020 විසර්ජන පනත පිළිබඳව අද මේ විවාදයේදී අපි අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායිකව අයවැය ලේඛනයක් ඉදිරිපත් වෙන්නේ, විසර්ජන පනතක් ඉදිරිපත් වෙන්නේ ඉදිරි වර්ෂය සඳහා ඊට පෙර ආතුව වර්ෂයේ අවසාන භාගයේ. හැබැයි දැන් මේ සැරේ මේ විසර්ජන පනත ඉදිරිපත් වෙලා තින්නේ මේ වර්ෂයේ මේ පවතින වර්ෂයේ අගභාගය. එයි එහෙම වුණේ 2019 අගභාගයේ අයවැය ඉදිරිපත් කරන්න වගකීම තිබුණේ එදා ආණ්ඩුවට. එදා ආණ්ඩුවට තිබුණේ වගකීම එදා ඉටුුණේ නැහැ. ඒ වෙනුවට ජනාධිපති මැතිවරණයක් නොවැම්බර් 16 වෙනිදාට දිනනීම වෙච්ච නිසා පැවති රජය කරපු දේ පැවති ආණ්ඩුව ඔක්තෝබර් මාසේ 19 වෙනිදා ගෙනාවා. සමහරවිට ඔක්තෝබර් මාසේ ගෙනාවා 23 වෙනිදා අතුරු සම්මත ගිණුමක් 1/1/20 සිට 34/20 දක්වා මාස 4ක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම සඳහා විසර්ජ අතුරු සම්මත ගිණුම. අයවැය ලේඛනයක් තිබුණේ නැහැ. අයවැය කතාවක් තිබුණේ නැහැ. ආදායම් මාර්ග පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් දැන් ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ වුනේ මැතිවරණය නියමිත දින තියන්න බැරි වෙච්ච නිසා, ඒ වගේම පහුගිය ජනාධිපතිවරණයෙන් පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ගරු අතිගරු ජනාධිපතිතුමා එතුමාට මේ පාර්ලිමේන්තුවේ ඒ කෙටි කාල සීමාව තුළ අයවැය ගැනීම සඳහා ඒ ඉඩ ප්‍රස්තාව තිබුණා. මොකද ඒවල පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණේ අද විපක්ෂයේ ඉන්න කණ්ඩායම් වලට. ඒ නිසා එදා කොටින්ම පරිපූර්ණ ඇස්තමේන්තුවක් පවා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරි වුණා රුපියල් බිලියන 157ක් සඳහා. ඒ නිසා මාර්තු 2 වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. නමුත් COVID-19 රැල්ල ලෝක වසංගතය ආරම්භ වෙච්ච නිසා මැතිවරණයත් කල් ගියා. එතකොට මොකද්ද සිදු වුනේ? රටේ අතුරු සම්මත ගිණුම දින අප්‍රේල් 30 දක්වා. දැන් එතකොට ජනාධිපතිතුමාට සිදු වුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 උපවාගන්තිය යටතේ ඒකාබද්ධ අරමුදලෙන් ඒ අධිකාරී බලය යටතේ මුදල් අරගෙන රජයේ වියදම් පවත්වාගෙන යන්න. එතකොට එවැනි අවස්ථා දෙකක් කරන්න සිදු වුණා. ඒ තමයි මාස 3න් 3ට එවැනි අවස්ථා දෙකක් ආවා. එකක් 6/3 ඉඳලා මාර්තු මාසේ 6 වෙනිදා ඉඳලා මාර්තු මාසේ ඉඳලා ජූනි මාසේ පළවෙනිදා දක්වා. නැවත ජූනි පළවෙනිදා ඉඳලා සැප්තැම්බර් පළවෙනිදා දක්වා. දැන් එතකොට මේ විසර්ජන පනතේ මේ වියදම් සියල්ල සමූහයෙම ගොනු වෙලා තිබෙන්නේ අතුරු සම්මත ගිණුම් දෙකයි ඊළඟට 153 වගන්ති අර්ථයේ මාස 3ව දෙකකට ගත්ත මේ වැය කිරීම් සියල්ල එකතු වෙලා තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව 2020 ජනවාරි පළවෙනිදා වෙනකොට ඊට පෙර වර්ෂයේ නොපෙවූ බිල්පත් තිබුණා රුපියල් බිලියන 243. ඒ 243ත් මේකට එකතු වෙලා ඇවිල්ලා තියෙනවා. ඖෂධ ගෙන්නපු ඒවා, පොහොර ගෙන්නපු ඒවා, ඊළඟට වෙනත් ඉදිකිරීම් සංවර්ධන කටයුතු සඳහා ගෙවන්න තිබිච්ච පිටිහිටි බිල්පත් මේ සියල්ලම එකතු වෙලා තමයි මේ මුදල ආවේ. ඒ නිසා මෙන්න මේ සියල්ල, කියන්නේ පැවති රජයේ යටතේ ගෙවන්න බැරි වෙච්ච මුදලුත්, එවැගේම ඒ අයවැය ලේඛනයක් නැති නිසා ආදායම් මාර්ගයක් පෙන්වපු නැති නිසා 2020 වර්ෂයේ ආරම්භයේ සිට අද දක්වාම COVID-19 ලෝක වසංගතය ලෝකයේ තුලත් රට තුලත් මේ තීන තත්ත්වය තුල තමයි මේ අයවැය ගේන්න සිදු වෙලා තියෙන නිසා මේක සාම්ප්‍රදායිකව මීට පෙර වර්ෂවලදී ගෙනාපු අයවැයට වඩා සම්පූර්ණ වෙනස් වූ පරිසරයක් වාතාවරණයක් තුලයි මේ අයවැය ගේන්න වෙලා තියෙන නිසා මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර යුතුව තිබෙනවා. දැන් ඊළඟට අපි දැන් අපේ රටේ ආනයන සහ අපනයන අතර වෙනස ඩොලර් බිලියන 9ක් මේ COVID-19 පෙර මේ පරතරයේ වෙළඳ පරතරයේ තීන අතරතුර 2020 වර්ෂයේ ඉඳලා ඩොලර් බිලියන 4.2ක් ඉදිරියට හැම වර්ෂයකම ගෙවන්න ඕනේ. ඊට පෙර අවුරුද්දවලදී ගත්ත ණය සහ ණය වාරිකත් එවාගෙම පොලියත් කියන මේ දෙකම. දැන් මේ සඳහා අවශ්‍ය වන්නා වූ විදේශ විනිමය සපයාගන්නේ කෙසේද? අපේ ප්‍රධාන විදේශ විනිමය ඉපැයීම් තමයි ඇඟලුම් අපනෑනේ ඩොලර් බිලියන 6.7 අතර ප්‍රමාණය. සංචාරක ව්‍යාපාරය ඩොලර් බිලියන 4.5 අතර ප්‍රමාණය. ඊළඟට අපේ අපනෑනයන් තේ, පොල්, රබර්, කුරුඳු ඇතුළු කුළුබඩු මේ කියන අපනෑනයන්. ඊළඟට ප්‍රේෂණයන් විදේශ ශ්‍රමිකයෝ මිලියන 1.2ක් විශේෂයෙන් මැද පෙරදිග ඉඳලා ඩොලර් බිලියන 7ක විතර වාර්ෂික ප්‍රේෂණයන් කරනවා. අද ඒක අඩු වෙලා තියෙනවා. දැන් එතකොට මේ තීන අවස්ථා හතරම COVID-19 නිසා වෙලා තියෙන බලපෑම ඉතින් මේක බලපෑම අඩු කරගන්න ආණ්ඩුව මොකද්ද කළේ? ආනයනයෙන් සීමා කළා. ඒතර ආනයනයෙන් සීමා කරන් નિરાයසෙන් සිදුවෙන විදේශිනම ඉපෙයින් නැති නිසා ආනයනයෙන් සීමා කරනකොට මොකද්ද වෙන්නේ? තීරුබද්ධ ඉලක්කගත තීරුබද්ධ ගන්න බැරි වෙනවා. ආදායම්බද්ධ ගන්න බැරි වෙනවා. වැඩබදු ගන්න බැරි වෙනවා. එතකොට අමුද්‍රව්‍ය යම් ප්‍රමාණයකින් සීමා වෙනවා නම් නිෂ්පාදනය කෙරෙහි ඒක බලපානවා. ඒ නිසා මේ සියල්ලම මේ தத்துவයේ තුල අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ සෑම රටකම රටවල් 212කටම බලපාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දියුණු රටවල් වල සංචිතයන් තිබුණා මහ බැංකුවල. ඒගොල්ලන්ගේ රිසර්ස් තිබ්බා. ඒ නිසා පුළුවන්කම තිබුණා රැකියා අහිමි වෙන අයට යම් දීමනාවක් ගෙවන්න. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වුණා මුලින් ගෙවන්න පටන් ගත්ත ගාන අද ගෙවන්නේ නැහැ. මිලියන 40ක්
ඔබතුමාට තව විනාඩි 2යි.
මිලියන 40ක් රැකියා ඒ රටේ අහිමි වෙලා තිබ්බා. අපිත් යම් ප්‍රමාණයක් එසේ රැකියා අහිමි වෙනවා මැද පෙරදිග ඉඳලා අද දවස ගානේ පිරිස් මෙහෙට එනවා. ඒ වගේම අතිරේක වියදම් දරන්න වෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අලුතින් PCR යන්ත්‍ර ගේන්න, ඊළඟට නඩත්තු කරන්න, නිරෝධායන මැදිස්සන නඩත්තු කරන්න මේ සියල්ලට. ඒ නිසා මේ සුවිශේෂී අවස්ථාවක තමයි අපි මේ අයවැය ඉදිරිපත් කරලා තින්නේ. එතකොට මෙන්න මේ අයවැයේ සම්පූර්ණ වැය රුපියල් බිලියන 2718යි මිලියන 22ක් බවට මේක සඳහන් වෙනවා සංශෝධනයත් සමග. ඉතින් මේ සඳහා ආදායමක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ දැන්. ආදායම් මාර්ග සියල්ල ඇහිරලා තින්නේ. ඊළඟට කතා කරනවා GDP එක. GDP එක 2019 අවසාන කාර්තුවේ 2.3යි. මුළු දකුණු ආසියාවේ ඇෆ්ගනිස්තානයේ විතරයි අපිට පල්ලෙහැන් හිටියේ. කොවිඩ් 19ක් නැතුව මේ කිසි දෙයක් නැතුව. එහෙම තමයි එදා ආර්ථික කළමනාකරණය සිදු වුණේ. ඒ නිසා පාදාරින්ගේ රැකියා ඔව් 40,000කට දුන්නා තිනෝ ලක්ෂෙන් 33,000කට දීලා තිනෝ බහුකාර්ය රැකියා ඒවත් මේ වැයට එකතු වෙනවා. ලබන අවුරුද්දේ වැය ඊළඟට අපි 2017 ඉදිරිපත් කරනවා සෞභාග්‍ය දැක්මේ. තා පැහැදිලිව සඳහන් කළා තිබුණා අපි කොහොමද මේකට අවතීර්ණ වෙන්නේ කියලා කොවිඩ් 19ක් නැති වාතාවරණයක් තුල. හැබැයි දැන් අපිට සිදු වෙනවා දේශීය ආර්ථිකය නංවන්න, නිෂ්පාදන නංවන්න, අපේ රටේ නිපදවිය හැකි දේ මෙහි නිපදවා ගන්න, ඊළඟට අපේ අමුද්‍රව්‍යයේ ඒ ආකාරයෙන් පිටරට යවන්නේ නැතුව අපනයන නොකර අගය එකතු කළා තාක්ෂණ ක්‍රමවේදයක් තුළ මේ අහිමි වෙන විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගවලට අපිට යන්න සිදු වෙනවා. ඒ නිසා මෙවැනි අභිෝගාත්මක අවස්ථාවක තමයි මේක සිදු වෙන්නේ. ජාත්‍යන්තර වෙළඳාම සුපුරුදු පරිදි ආරම්භ කරනකම් විශේෂයෙන්ම අපි වගේ රටවල් වලට මේ තත්වයෙන් විදේශ විනිමය උපයා ගැනීමේ බරපතල ප්‍රශ්නයකට එනවා. එනිසා අපේ අවශ්‍ය කිරි ටික අපි නිෂ්පාදනය කරන්න ඕනේ, සහන් ටික නිෂ්පාදනය
කරන්න ඕනේ,
එළවලු පළතුරු නිෂ්පාදනය කරන්න ඕනේ. ඒක රට තුළ බෙදා හරින්න ඕනේ. කොවිඩ් 19 අභියෝගයත් එක්ක තමයි මේක ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒ නිසා මේ අයවැය ඉදිරිපත් කළ යුතුව තිබුණේ හිටපු රජයේ පෞසුගේ අවුරුද්දේ අවසාන භාගයේ. නමුත් මේ තියෙන සුවිශේෂී තත්ත්වය තුළ අද මේ අවස්ථාවේ තමයි මම හිතන්නේ අපි දන්න ඉතිහාසයක් තුළ පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනයක් ඒ කරන්ටියේකේ අදාළ වර්ෂයේ අවසාන භාගයේ ඉදිරිපත් වෙලා කරන්න වෙලා තින්නේ මේ තිබෙන්නා වූ සුවිශේෂ සත්‍ය තුළ. ඒ නිසා මම ගරු අග්‍රාමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි දුෂ්කර අවස්ථාවක, අභිෝගාත්මක අවස්ථාවක මේ අයවැය ඉදිරිපත් කළා මේ පාර්ලිමේන්තුවේ ඒ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සහ තත්වය පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා මම කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඔබට මාගේ ස්තුතියි.